චවිතානගේ මන්තුමා ඊළඟ ප්‍රශ්නය අහන්න.
මහානුගරු කතානායකතුමනි,
අධ්‍යාපන මන්තුමා උත්තර
දෙන්න. ගරු කතානායකතුමනි, ගරු හේෂාවිතාන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය පළවෙනි එක අයන්න පිළිතුර. ඔව්, ආයන්න ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ අධ්‍යාපන විද්‍යාපීඨ සංඛ්‍යාව 19ක්. ඒකේ දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුර, පසුගිය වසර පහ තුළදී එක් එක් වර්ෂයේ ලබා දුන් විද්‍යාපීඨ ගුරුපත්වීම් සංඛ්‍යාව පහත දැක්වේ. උදාහරණයක් ඇට 2017 දුන් මුළුපත්වීම් සංඛ්‍යාව 5868ක්, එයින් ජාතික පාසල් සඳහා 1318ක් සහ සමයි 2017 දුන්න මුළුපත්වීම් සංඛ්‍යාව 3742යි, ජාතික පාසලට 1318යි, පළාත් පාසලට 2424යි. 2018 ජාතික පාසලට 73යි, පළාත් පාසලට 1යි 74යි. ඒ වෙලාවේ අර ප්‍රමාදයක් ඇති වෙලා තිබිලා. 2019 ජාතික පාසලට 2223යි, පළාත් පාසලට 2069යි. මුළු එකතුව 4302යි. 2020 ජාතික පාසලට 155යි, මුළු එකතුව 155යි. 2021 1103යි ජාතික පාසල්, පළාත් පාසල් 2625යි, 3728යි. 2022 ජාතික පාසලට 996යි, පළාත් පාසලට 3649යි. මුළු සංඛ්‍යාව 4645. ඒ අනුව 17 සිට 22 දක්වා අවුරුදු 5කදී ජාතික පාසලට දීලා තිබෙන විද්‍යාපීඨ පත්වීම් සංඛ්‍යාව 5868යි, පළාත් පාසලට දීලා තියෙන සංඛ්‍යාව 10768යි. ඒ අනුව මුළු සංඛ්‍යාව 16646යි. 3. අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා හැදීම සඳහා තෝරාගන්න ලැබෙන ශිෂ්‍ය ගුරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට තිබෙලක් තිබේද? ඔව්. 4. එසේනම් වැඩපිළ කවරේද? එක් එක් වර්ෂයවලදී පුරප්පාඩු වන විෂයන්ට අදාළව ගුරුණු සංඛ්‍යාව වැඩි කිරීමට සිදු වෙනවා. ඒ සඳහා වාර්ෂික වැඩපිළක් විද්‍යාපීඨ ශාඛාව විසින් සකස් කළ තිබෙනවා. ඈ යන්න අදාළ නොවේ.
ඒක ගම්. ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්න පෙර ඔබතුමාටත් අපේ ලේකම්තුමීටත් අවධානය යොමු කරනවා. ඇත්තරම දිනයක් වෙන් කළ ප්‍රශ්න අහන දෙන එක ඉතාම වැදගත් කර්තව්‍යය. මොකද මේ ප්‍රශ්න ගොඩ ගැහිලා ජනතාවගේ ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දීම, අවස්ථාව අහිමිවීම ලබා දීම පිළිබඳ, ඒ කියන්නේ අපිට සවුඳ දිනේ. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. අපේ සෞඛ්‍ය ඇමතුමා කිව්වාගේ මෙතන ඇමතිවරුන්ගේ කාලය දිනයක් අපරාධ වෙනවා. ගරු මේ ගරු කතානායකතුමනි, මන්ත්‍රීවරුන්ගෙත් එහෙමයි. මේ ප්‍රශ්න ටික අහනකොට දැන් බුද්ධික පතිරණ මැතුමාට ප්‍රශ්නයක් වුණේ නැහැ. එතුමාගේ අහම්බෙන් හරි ප්‍රශ්න දෙක එක තැනට වැටුණා. එතුමාගේ අද දිනේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මම තුන්වෙනි ප්‍රශ්නේ අහලා ඊළඟ මගේ ප්‍රශ්න තියෙන 40. ඒතර මම ඉන්න ඕන හවස 5 වෙනකම් මට උත්තර දෙන ඇමතිවරයාත් ඒ සමා ඉල්ලීමක් කරනවා. ඇමතිවරුන්ගේ අධ්‍යාපන ඇමතුමා නම් උදේ පැය දෙකක් ඇතුළත මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඉවර කරන්න. ඊට පස්සේ සෞඛ්‍ය ඇමතුමාගේ, එතකොට ඇමතුමා දන්නව මෙතන එන්න ඕන කියද කියලා. මන්ත්‍රීවරුන්ගේ ඔබතුමාලා දෙන මොන නිර්ණායක මත හරි ප්‍රශ්න දෙක නන්නේ දෙකම එක තැන ලබා දෙන්න. එහෙම නැත්නම් එක මන්ත්‍රීවරයෙක් ඉන්න ඕන හවස වෙන. මොකද මේ කාලය පිළිබඳව අපරාධ නැත්නම් මෙතුමා කියන විදිහට ඇමතිවරුන්ට අපිට වැඩි වැඩ තියෙනවා. මම ඒක අවධානයට යොමු කරන ගමන් ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් මම අහනවා, මේ රටේ අධ්‍යාපන විද්‍යාපීඨ තුලින් ගුරුවරු නිර්මාණය වෙන්න ආරම්භ වීමත් සමග මං හිතන පාසල්වල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ ගියා. මොකද පුහුණු වෙච්ච ගුරුවරේ දැන් වෙනත් විශේෂේත්‍රයකින් පත්වීමක් ලබාගෙන එදාවිලා පස්සේ තමයි ගුරුවරයා පුහුණු වෙන්නේ. හැබැයි මේක පුහුණු වෙච්ච ගුරුවරේ පාසල් තුල එම තුලින් අධ්‍යාපනයේ යම් ගුණාත්මක භාවය වැඩුණා කියලා මම විශ්වාස කරනවා. එතකොට දැන් මේ වෙනකොට සමාජ කතිකාවතුල මම දන්නේ මේක නිල වශයෙන් මේ ගුරුවරුන්ටත් ඉදිරියේදී අධ්‍යාපන පීඨවලට ලබා දෙන ප්‍රමාණය කප්පාදු කිරීමක් ඔබතුමා හැබැයි ඒකට උත්තරයක් දුන්නා, කප්පාදු කරනවා. දෙවැනි එක ඔවුන්ට පාසල තුල ස්ථිර වශයෙන්ම අපි දන්නවා එළියට එනකොටම රැකියාව ලැබෙනවා. ඒ රැකියාව ලැබීමේ අවිනිශ්චිතභාවයක් තියෙනවා කියලා සමාජ කතිකාවක් කරනවා. මම හිතන්නේ ඔබතුමා කැබිනට් අමාත්‍යවරයා විදිහට මේ සමාජය තුල නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්න උත්තරයක් දෙනවා නම් වඩා වැදගත් කියලා විශ්වාස කරනවා. ඒ වගේම මම මේ ප්‍රශ්නෙට ගොනු කරනවා අපේ රටේ අධ්‍යාපන විද්‍යාපීඨ තුල ගරු ඇමතුමනි, දැන් මම උදාහරණයක් විදිහට මා දන්න මාතර නිල්වල අධ්‍යාපන පීඨය එදා ආරම්භ කරනකොට තිබිච්ච පහසුකම් මේ වෙනකොට 3-4 ගුණයකට වඩා වැඩි වෙන්න ඕන. හේතුව දැන් අවුරුදු 25කට 20කට වැඩි කාලයක් ලම් වෙනවා. හැබැයි අපිට පේනවා ඒ ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් වල ප්‍රමාණවත් භාවයෙන් මංගිතන සමහර විද්‍යාපීටවල නෑ. ති මම විශ්වාස කරනවා ගරු ඇමතුමා විදිර මේ රටේ තියෙන තත්ත්වයක් තිබ්ද යම් ගැටලුවක් ඇති. නමුත් ගුරුවරු බිහි කරන්නේ. අර එදා අර අර අපේ මන්ත්‍රීතුමා කිව්වාගේ කොටාබේ හිටපු ජනාධිපතිතුමා අර ගුරුවරින් අර ප්‍රශ්නේ අහන්න ඒ ඒ ගුරුවරිය එදා අසරණ භාවයට පත් වෙන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. අවශ්‍ය විදියට විශ්ව අධ්‍යාපන විද්‍යාපීඨ තුලින් එළියට යන දරුවා ප්‍රමාණවත්ව ඒ කියන්නේ පාසලට ගිහින් ඉවර වෙලා ගුරුවරයෙක් විදිහට උගන්වන්න සමාජගත වෙන්න පුළුවන් ආකාරයට පහසුකම් ටික තියනවාද කියන එකත් ඇමතිවරයා විදිහට හොයා බලන්න මම හිතන ඔබතුමා මේ තාම කෙටි කාලයක් තුල මේකට වග කිය යුතු නැහැ. ඒ ගැන ඔබේ අදහසක් දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, අධ්‍යාපන විද්‍යාපීඨ ඇති කළේ 1986 පනතකින්. ඒ පනතෙන් ඇති කළ හැම පස්සේ ඉතාම විශිෂ්ට ආකාරයෙන් විශේෂයෙන් ප්‍රාථමිකාංශයටත් 11 ශ්‍රේණිය දක්වාත් අපිට පුහුණු ගුරුවරයෙක් විද්‍යාපීඨ වලින් ලැබුණා. දැන් මේ වර්ෂයේ වෙනකොට පසුගිය වර්ෂ දෙකක 8000කට විභාග පැවැත්වීමට කටයුතු කළා තිනෝ. බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මුල වෙනකොට ඒ 8000ටම පත්වීම් දෙන්න. මොකද සාමාන්‍යයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් 4000 5000 අතර පිරිසක් සාමාන්‍ය තත්ත්වයක් ඇත්තේ විශ්‍රාමයෙන්. දැන් පසුගිය අවුරුද්දේ විශ්‍රාම වයස වැඩි කරපු නිසා විශ්‍රාම යෑමට හිටපු කට්ටිය නැවතුණා යම් පිරිසක්. එතන මේ අවුරුද්දේ යන පරිසය දෙකම එකතු වෙනවා ආයෙ 8000ක් විතර වෙනවා. ඉතින් මේ 8000ට අපිට මේ 8000 සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට අමතරව උපාධිධාරීන් පිළිබඳව නිතරම තමුන්නාසලා ප්‍රශ්න කළා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ සතිය අපි අවසන් කරනවා අනුමත කළා. ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුව මගින් ඒ සංවර්ධනධාරී හැටින් ඉන්න සියලු දෙනාගෙම ආයතනපත් කැඳවලා සමස්ත ලංකාවේම විභාගයක් පවත්වලා ගරු මන්ත්‍රීතුමිය අර වයස ප්‍රශ්නයක් නොතක ඒකේ ලැබෙන ලකුණු මත අපි පළාත් වලට බාර දෙනවා. සාමාන්‍ය ඉන්ටර්වියු එක කළා පත්තිම් දෙන්න. පත්තිම් දීලා විතරක් නෙමෙයි අවුරුදු 3ක් ඇතුළත ජාතික අධ්‍යාපන ආයතනයේ එක් අවුරුදු ඩිප්ලෝමාව එයාට ලබා දෙනවා. ඒ ලබා දීලා පුහුණු ගුරුවරයෙක් හැට පරිවර්තනය කරන්න අපි දැන් සැලසුම් කළා තියෙනවා. ඔබතුමා කිව්වා වගේ විද්‍යාපීඨවල අපි කරන්නේ ලොකු ඉල්ලීමක් තිබුණා විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට ගේන්නයි කියලා. දැන් ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡාව මම අවසන් කළා. ඒවා කෙටුම්පත් කරන්නයි කියලා උපදෙස් දීලා තිනවා අමාත්‍ය මණ්ඩල සංදේශයත් එක්ක. ඒ හා සමානව නර්සින් හොස්පිටල් එකත් හැදෙනවා. නැෂනල් යුනිවර්සිටි ඔෆ් ටීචින් මේ ගුරු වෘත්තිය සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් අපි බිහි කරනවා. ඒ බිහි කරනකොට අපිට ඔය කියන සංඛ්‍යාව ඊට වඩා විෂය වර්ගයනුව අපිට වැඩි කරන්න වේවි. ඒ නිසා එතකොට අපි අවුරුදු 3ක් න්‍යායාත්මක අධ්‍යයන පුහුණුව දීලා අවුරුද්දක් ටීචින් ප්‍රැක්ටිස් එක දිනවා. අවුරුදු 4කදී පන්ති කාමරයට එන්නේ ගුණාත්මක භාවයෙන් යුත් ගුරුවරයෙක්. ඒ නිසා ඔය දුර්මත තමුන් අසලා සලකන්න එපා. මම ඊටම පැහැදිලිව කියනවා ඊටම වෙහෙසකරව අපි කටයුතු කරගෙන යන දිවාරය නොබලා මේ ටීචින් යුනිවර්සිටි එක හදන්න ගුරු අධ්‍යාපනඥ සේවයත් ඒකට ඇබ්සෝබ් කරනවා. ඒර ලෙක්චරර්ස්ලා හැටියට අපිට ගන්න වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තියෙන නිර්ණායකයන්. ඒ නිර්ණායකයන් අනුව දැන්ට දින පීට 19 පීට බවට පරිවර්තනය කළා එක් විශ්වවිද්‍යාලයක් හදනවා. ඒ විශ්වවිද්‍යාලය හදනකොට අවුරුදු 4 පාඨමලාවට එනකොට උපාධිධාරී පුහුණු ගුරුවරයෙක් අපි තව අවුරුදු 5කදී පාසල් ලබා දෙන්න සැලසුම් කළා තියෙනවා.
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ අපේ රෝහිණි කවරත් මන්තුමිය අහනවා. ඒ වගේම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා අපේ රාජ්‍ය මාතර ආගවන් මැතිතුමා අර උසස් පෙළ විභාගයේ පෙනී සිටි දරුවෝ ඉල්ලීමක් කරනෝනේ කාලය දික් කළ දෙන කියලා. මේ දුරකථන සංවාදයක් යන ඔබතුමාත් අහන්න ඇති හරින් කැත විදියට ඒ ළමයින්ට බනිනෝ ඔයාලට බැරි නම් ඔයාලා විභාගයේ පෙනී සිටින් නැතුව ඉන්න කියලා. ඒ තත්ත්වෙට වැටෙන්න එපා කියන්නේ මොකද මේ රටේ අසරණ ළමයිනේ.
ඔව් ගරු ඇමතුමා, ඔබතුමා අර ඉස්සලා ප්‍රශ්නේදී කිව්වා අර 35ට වැඩි ඒක කැබිනට් පත්‍රිකාව මේ වෙනකොට සකස් වෙලා
මම බ්‍රාස්පන්දා අනුකමිටුවට ගන්න නියමිතව තියෙනවා.
හරි, මම මගේ ප්‍රශ්නෙට යන්නම් ගරු කතානායකතුමනි. ඊට කලින් අර ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන කතා කරපු නිසා අපිට තියෙන ගැටලුව තියෙන්නේ එක වසරේ ඉඳන් 13 වසර වෙනකන් සිංහලෙන් උගන්ලා ඉංග්‍රීසි මාධ්‍යම විභාග පැවැත්වීමේදී ඇති වෙන ගැටලුවනේ. දැන් ඔබතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරගෙන යන නිසා අපිට පුළුවන් නම් ඒ වැරද්ද නිවැරදි කරගන්න ඉංග්‍රීසි මාධ්‍යයට අපේ අධ්‍යාපනය ක්‍රමිකව හරවන වැඩපිළිවෙලක් මම යෝජනා කරනවා ඔබතුමාට. මගේ අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, අපි දන්නවා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය අපි මේ රටේ ඇතිකරේ යහපාලන යුගයේ අර ගණන් අසමත් වෙච්ච දරුවන්ට අවුරුදු 13ක අධ්‍යාපනය දෙන්න ඕන නිසා. නමුත් අපිට ඒකේ යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා ගරු ඇමතුමා. මේක ඉස්සරලා ප්‍රශ්නෙට අදාළ නොවුනත් ගුරුවරු ගැන ප්‍රශ්නයක් නිසාත් එක මම මේක ගත්තේ. මේක පුංචි කාලයක් තමයි දරුවන්ට පන්තියේ ඉන්න තියෙන්නේ ඒකලා ඒගොල්ලන් වෙනත් ආයතනවලට යොමු කරනවා. එතකොට එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම අදාළ සම්පත් නැතිකම ඒ ආදි වශයෙන් කැමති පාඨමාලාව තෝරා ගන්න බෑ. එතකොට තැන් තැන් වල තියෙන්නේ. එතකොට හැම ළමයෙකුට මේකට සහභාගී වෙන්න බෑ. ওই වගේ ගැටලු ගණනාවක් දරුවන්ට තියෙනවා. ඊට අමතරව ගුරුවරුන්ට තියෙනවා ගැටලු ගණනාවක් මේකේ උද්ගත වෙලා. මම මේ ගැටලු ටික කෙටියෙන් කියන්නම්. ඒකට ඔබතුමාගේ විකල්පයක් තියෙනවා. මේ වැඩසටහන පිළිබඳව පාසල් වල ප්‍රධානීන්ගේ දැනුවත්භාවයේ අඩුකම නිසා යම් ගැටලු ඇති වෙලා තියෙනවා. ඊළඟට ඇතැම් පාසල් වලට ගුරුවරුන් නැතිකම නිසා සහ පන්ති පවත්වන්න ඉඩ නැහැ. ඒවා ඊළඟට විෂයන් නම් කරනකොට ගැටලු වෙනවා කියලා කියනවා. මේ විදිහට ගැටලු ගණනාවක් තියෙනවා. මේ වගේම තියෙන ලොකු ගැටලුවක් තමයි ඇමතිතුමා දැන් අපි හිතමුකෝ මොනරාගල තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක නැත්නම් ඒ දිස්ත්‍රික්කයට පත් වෙච්ච ගුරුවරයාට එයාට ට්‍රාන්ස්ෆර් එකක් එන්න බෑ. හේතුව එතෙන්ද කෙනෙක් යනකම් එන්න විදිහක් නැහැ. ඒ ළඟ වෙන පාසලකුත් නැහැ මේ විෂයට මාරු වෙන්න. ඒක එක ගැටලුවක්. ඊළඟට තමන්ගේ දැනුමට අදාළ විෂය නෙවෙයි ඒකේ උගන්වන්න තියෙන්නේ. සමහරලාවට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව උපාධියක් ලැබලා තියෙන කෙනා ගිහිල්ලා උගන්වන්නේ වෙන දෙයක්. මෙන්න මේ වගේ ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඒ සඳහා ඔබතුමා සාකච්ඡාවක් ලබා දෙන්න අයත් එක්ක කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම අපි දන්නවා 99 බඳවාගත්ත අර උපාධිධාරීන්ගේ ගරු ඇමතිතුමා සේවා කාලය අවුරුදු 7ක් අහිමි කරලා තමයි ඒ අයව අන්තර්ග්‍රහණය කරේ ගුරු සේවයට. ඒ ප්‍රශ්නේ දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරා. නමුත් මේ වෙනකම් විසඳුමක් නැහැ. උතුරු මැද විතරක් සේවා කාලය එකතු කරලා ඒ අයට සාධාරණයක් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන ගමන් 97 චක්‍රලේඛයෙන් තමයි ගරු ඇමතිතුමා අවසන් කරනවා. මේ තුන එක කාරණාවක් ගුරුවරු ගැන තියෙන ගැටලුව. වැටුප් විෂමතාවයේ ගුරුවරුන්ට ආවා. නමුත් විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඔබතුමාත් එක්ක මම සාකච්ඡා කරා. ඔබතුමා අපිට කියන්න දැන් විශ්‍රාමිකයන්ගේ අර ගත්ත ණයවල පොලියත් වැඩි කරලා තියෙනවා කතානායකතුමනි. ඒක තුල දැන් විශ්‍රාමිකයන් වැටුපක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ අර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයට යොමු වෙච්ච ගුරුවරුන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය. ඒ වගේම 13 අර 99 බඳවාගත්ත උපාධිධාරීන්ගේ සේවා කාලය ගුරු සේවයට අන්තර්ගත කිරීමේ ගැටලුව. ඒ වගේම මේ විශ්‍රාමිකයන්ට තමන්ට අහිමි වෙච්ච අර 97 චක්‍රලේඛයෙන් අහිමි වෙච්ච වැටුප සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා විශ්‍රාමිකයන්ට හිඟ වැටුප් අවශ්‍ය නැහැ.
ගරු කතානායකතුමනි, අතුරු ප්‍රශ්නයේ ප්‍රශ්න තුනක් තිබුණා. 13 වසර අධ්‍යාපනය මේ පිළිබඳව සැලසුම් කිරීමේදීම මම හිතන්නේ නිසියාකාරයට සැලසුම් නොවීමේ ප්‍රශ්නයක් තමයි ඔය තියෙන්නේ. 13 වසරේ අර ගණිත විෂය අසමත් වෙච්ච දරුවෝ පාසලේ තියාගෙන වෙනත් වෘත්ති අධ්‍යාපනයට යොමු කිරීමේදී ඒ තාක්ෂණ දැනුම තිබෙන ගුරුවරුන් පාසල් පද්ධතිය තුල නැහැ. අපි ඒ හැය වැඩිපුර ගන්න වෙන්නේ නයිට් එකෙන් හරි වීටි එකෙන් හරි අරගෙන තාක්ෂණ විද්‍යාලවලින් ආරම්භ තමයි ඒක කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඒකට විධිමත් වැඩපිළිවෙළක් කරන්න ඕනේ. මොකද ඒක අවශ්‍යයි. ඒක අපි පිළිගන්නවා. දැන්ට 18000ක් විතර තමයි 13 වසර ඔය අධ්‍යාපනයේ ඉන්නේ සීමිත පාසල් සංඛ්‍යාවක. ඔබතුමිය කිව්ව පාරික ප්‍රශ්න තියෙනවා. ඒක නිසා දැන් අධ්‍යාපන අමාත්‍යාංශය අතරතුර නයිට් එකයි වීටි එකයි තාක්ෂණ අධ්‍යාපන ආයතන ටික ඇවිල්ලා තියෙන නිසා අපිට පුළුවන්කමක් ලැබෙවි ඉදිරි කාලය තුලදී ඒ අයට ඒ තාක්ෂණ අධ්‍යාපන ලබා දීම ඒ ආයතන හරහා කරන්න පාසල් පද්ධතිය තුල. ඊළඟ කාරණය ඊළඟ එකට පිළිතුරු තමයි උපාධි. ඔය 99 උපාධිධාරීන්ට මම තමයි ගුරුපත්තිම් දෙන්න කැබිනට් පත්‍රිකාව දැම්මේ. ඒ වෙලාවේ ඔය වෙලාවේ ප්‍රශ්නේ මතු කළේ නැහැ. නමුත් අපි දැන් දෙවතාවක් මට පෙර හිටපු අමාත්‍යවරු කැබිනට් පත්‍රිකාවක් දාලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා. සේවා කාලය ඉක්තු කරන්න බැහැයි කියලා. ඉතින් ඒ පාර මම නැවත පත්‍රිකාවක් දැම්මා. දැන් ඒ පත්‍රිකාව දැන්ට පෙන්ඩින්. ඉතින් ඒකට අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කියන්නේ මේක ප්‍රතිපත්ති තීන්දුවක්. හිඟවැටුප අවශ්‍ය නැහැ. සේවා කාලය ඉක්තු කරන්නයි කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. ඒක දැන්ට පෙන්ඩින්. ඒක ස්ටැබ්ලිෂ්මන්ට් කමිටියකට ඉදිරි කාලය තුලදී ගැනීමට නිමිතව තිබෙනවා. නෑ ඒක පලාතෙන් ඒක කළා අනිත් පලාතට ගිරලා නෑ ඔය නිසා තමයි අපි කැබිනට් පත්‍රිකාව දාලා තින්නේ තුන්වෙනි එක විශ්‍රාමික අය සම්බන්ධයෙන් මම නැවත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නම් හිඟබැටු ගෙවන්න ගියොත් එහෙම භාණ්ඩාගාරයේ ප්‍රශ්නයක් එනවා නමුත් සේවා කාලය ඉක්තු කළා හිටන් කරන්න අවශ්‍ය වැඩ පිළිලා මම කරන්න
හරි
ඔව් ඒක තමයි කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්ක ඇති රජයේ පාසල් සංඛ්‍යාව ජාතික පාසල් සංඛ්‍යාව 8යි පළාත් සභා පාසල් සංඛ්‍යාව 551යි මුළු පාසල් සංඛ්‍යාව 559යි ආයන්න අනුමත ගුරුරුන් සංඛ්‍යාව පිළිතුර ජාතික පාසලේ අනුමත ගුරුරුන් සංඛ්‍යාව 742යි පළාත් පාසලේ අනුමත ගුරුරුන් සංඛ්‍යාව 11984යි එක් එක් විෂයට අදාළව ජාතික පාසලේ අනුමත ගුරුරුන් සංඛ්‍යාව අනුමුණුම එක යටතේ පළාත් පාසලේ අනුමත ගුරුරුන් සංඛ්‍යාව අනුමුණ දෙක දිග ලේඛනයක් තියෙනවා මට ඔබතුමාට ඒක එවන්න වෙනවා සංඛ්‍යාව වෙන වෙනම ගත්තොත් මේ තියෙන මේ වගේ ලොකු වර්තාවක් තුන පිළිතුර ජාතික පාසලේ මේ වෙනිට සේවය කරන ලබන ගුරුරුන් සංඛ්‍යාව 784ක් පළාත් පාසල 10766ක් එක් එක් විෂයට අදාළව ජාතික පාසල මේ වන විට සේවය කරන ගුරුන් සංඛ්‍යාව එමනුම එක හා දෙකේ සඳහන් කළ ඇත තුන ප්‍රශ්නය ජාතික ඔව් ජාතික පාසල අනුමත ගුරුන් සංඛ්‍යාව 42ක් වුවද දැන්ට ගුරු 784ක් සේවය කරන ලැබේ ඒ අනුව ගුරුරු 42ක් අතිරික්තයි ජාතික පාසල් වල නමුත් 13ක් ඌනතාවයක් තියෙනවා විවිෂයන් 90. පළාත් පාසල පුරප්පාඩු ගුරුණු සංඛ්‍යාව 1208ක්. එක් එක් විෂයට අදාළව ජාතික පාසල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව සහ පළාත් පාසල ගුරු පුරප්පාඩු සංඛ්‍යාව තුලනය කිරීමට කටයුතු කරනු ලැබේ. හත් ඇයන්න ප්‍රශ්නය 2022/6/20 දිනට පවතින පුරප්පාඩු 1/2016 චක්‍රලේඛනී 90 විෂයන් හා මාධ්‍ය 90 පාසල් මට්ටමින් සකස් කර බඳවා ගැනීමේ කටයුතු පළාත් රාජ්‍ය කොමසභාවෙත් දැන්ට යොමු කර ඇත. ඒ නිසා අවසාන ප්‍රශ්නය අදාළ නොවේ ඔබතුමාට විස්තර ටික දෙන්න පුළුවන් මගේ ලිපිගොනුවේ තියෙනවා.
එමතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්න ක්‍රිස්තු වසර 859 සිට 877 දක්වා තාදුසේන රජතුමා විසින් කලාවව නිර්මාණ කරලා තියෙනවා. ඒක ප්‍රධානම ගම්මාන තමයි කලාවව. ඒකෙන් ඒ ළඟම තියෙන ඊළඟ ගම්මාන විජිතපුර. ඔබතුමා දන්නවා ඒක දුටු ගමුණු රජතුමාටත් ප්‍රසිද්ධි වෙච්චි විජිතපුර කියන ගම්මානේ. මේක මහ විශාල විහාරයක් තියෙනවා. එහෙ 1919 වසරේ තමයි ඒ පාසල ආරම්භ කරලා තියෙන්නේ. දැනට අවුරුදු 103ක් පරණම පාසල. මේ පාසලේ ඉතාම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගරු එමෙතුමනි. එකෙහි ඉඳලා 13 දක්වා තිබ්බා පන්දියේ එතනදී 2013 එකේ ඉඳලා 5 දක්වා පාසල් වෙන් කරපු ව්‍යාපෘතියට විජිතපුර මහාවිද්‍යාලය එතුළුණා ඒකදී දැනට තියෙන 6 ඉඳලා 13 දක්වා තමයි එමෙතුමනි පන්දිය තියෙන්නේ එකේ ඉඳලා 5 නැතු නිසා මේ පාසල දරුවන් විශාල ප්‍රමාණයක් අඩුවීමක් වෙලා තියෙනවා පරණ හිටපු ගොඩනැගිල්ල ගරා වැටීම තත්යක් වෙලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පාසල අඩු දරුවෝ ඉන්න නිසා සැලකිල්ල තිතා අඩු පාඩුවක් තියෙනවා. ඒ ගමේ අයගේ ඉල්ලීමක් තියෙනවා නැවත වාරයක් 1/5 දක්වා පන්දිය ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ එයා වටේම ඔබතුමා දන්නවා දුෂ්කරම ප්‍රදේශයේ තමයි කිලෝමීටර් 10 වටේම ඉන්න ගම්මානවල තමයි දරුවෝ ඒ පාසලට එන්න ඕනයි. ඒ වගේ ප්‍රශ්න නිසා ඔබගේ කාර්ණික ඉල්ලීමක් කරනවා නැවත වාරයක් 1/5 දක්වා මේ පාසලේ පටන් ගැනීමට ඔබතුමා උපකාරය කරලා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා.
ගරු මන්ත්‍රීතුමනි දැන් මේ වන විට අපේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලැබෙන වර්ෂයේ මුල වෙනකොට පාසල් වර්ගීකරණය හඳුන්වා දීමට කටයුතු කරනවා. 1/5 ප්‍රාථමික 6 ඉඳලා 13 දක්වා ද්විතීක. එහෙම නැත්නම් 1/5යි 6/13යි තිබෙන පාසල් දැන්ට අපි වෙන් කරන්න යන්නේ. ඒ සියල්ලම ද්විතීක පාසල් හැට ක්‍රියාත්මක කරන්න. ඔබතුමා කිව්ව කාරණේ මම පළාත් බලධාරීන්ට යොමු කළා තොරතුරු ලබා ගන්න ඕනේ. ඒක පළාත් සභාවට අයිති පාසලක් උතුරු මැද. මම ඒ වර්ගීකරණයත් එක්ක ඔබ කිව්ව යෝජනාව එහෙට යොමු කළා. ඒ අවශ්‍ය පියවර ගන්නවා.
ඊළඟ දෙවෙනි ප්‍රශ්නය එමෙතුමනි ඔබතුමා දන්නවා ලංකාවේ GC වලින් අනුමතව ඇචි ලංකාවත් ලියාපදිංචි කැම්පස් කීපයක් තියෙනවා. ඒ දරුවෝ තමන්ගේ උපාධිය ඒ කැම්පස් වලින් ගත්තා. 2019 පෙර ඒ අයට සියලු විදනාට රැකියාව ඉල්ලීම් කරන්නදී ඒ අය ඉදිරිපත් වෙනවා ඒකට ලබා දුන්නා. හැබැයි 19 ඉඳලා දැනට ලංකාව 2020 දෙවෙනි මාසේ 27න් පස්සේ ලංකාව දැනට උපාධිධාරී 1800ක් උපාධිධාරී 1800ට රැකියාවත් ලබා දුන්නා. දීලා ඡන්දය ගිය සර එනවා කියලා ඒ රැකියාව සති දෙකක් ගිහිලා ඒ වැඩ බාරගත්තු අයත් ඉන්නවා. ඒ කොරෝනා කාලේ ඒ කටි තමන්ගේ ජීවිතය බලන්නේ නැතුව ඒ කාලේ කැපවෙලා තමන්ගේ රැකියාවත් කෙරුවා. එහෙම කරපු අයගේ හුඟක් අයගේ රැකියාව අවස්ථාව මේ පිටරට උපාධි අරන් තියෙනවා කියලා නවත්තලා තියෙන නිසාම අසාධාරණයක් කියලා තියෙනවා මෙතුමනි. සමස්ත ලංකාව දැනට 1800ක් වාගේ දරුවෝ ඒ වාගේ උපාධි ගත්තු අයට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 213 දෙනෙක් මේ ප්‍රශ්නට මූලදෙන්ද වෙලා තිනවා. ඒ නිසා ඔබගේ ඉලිමක් කරන ඇමතුමනි මේ වෙලාව රැකියාව දෙන්න බෑ. අපිට දන්නවා ප්‍රශ්නයි රටේ. නමුත් මේ උපාධිය UGC වලින් අනුමත වෙච්ච එක මේ ළමයිට කරන අපරාධයක්. ඒ අයගේ ඊටාම වේදනාවක් වෙනවා. අපේ කාලය වෙන් කරලා අපි අධ්‍යාපන ගත්තා, උපාධිය ගත්තා. එබැයි එයි අපිට මේ අසාධාරණයක් කරන කියලා 2019 පෙර දෙන්න පුළුවන් නම් එයි අපිට දන් දෙන්න බෑ කියලා ඊටාම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකට ඔබතුමා සාධාරණ විසඳුමක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඇමතුමනි. ඒ වගේම ඇමතුමනි පොඩි දෙයක් මම මෙතුල් කරගන්නම්. ඔබතුමා දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් වැඩ සටහන් ආරම්භ කරගෙන පහුගිය කාලේ ගියා. ඒ අතරදී අපේ හිටපු දන් එන්න වර්තමාන අග්‍රාමාත්‍යතුමා එදා අධ්‍යාපන ඇමතුමා වෙලා ඉදී කෙකිරාව කලාපයට එක මුස්ලිම් පාසලයකක් තිබුණේ කියලා මම එතුමාත් එක්ක සාකච්ඡා කරදී එතුමා මට ජාය මහාවිද්‍යාලයේ ජාතික පාසල් ලිස්ට් එකට ඇතුල් කරලා ඒ වැඩ සියලුම දේවල් එතුමා ඒ වෙලාවේදී කරුවා. හැබැයි දැනට ඒ ජාය මහාවිද්‍යාලයේ ජාතික පාසල් වලට ඇතුල් වෙලා තියෙනවාද ඒක මොන තත්ත්වයේ කියලාත් ඔබතුමා පැහැදිලි කරොත් බොහොම හොඳයි කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා මන්ත්‍රීතුමනි.
ගරු මන්ත්‍රීතුමනි, පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර මට කලින් දීලා තිබ්බනම් උත්තර දෙන්න තිබුණා. හැබැයි ඔබතුමා මට ලියලා දෙනෝ නම් ඒ මොන විශ්වවිද්‍යාලයේද දැන්ට බාරගත්නේ නැත්තේ කියලා UGC එකෙන් මම ඉගෙන පරීක්ෂා කරලා අවශ්‍ය පියවර ගන්න. දෙක, ජාතික පාසල් ව්‍යාපෘති සම්බන්ධයෙන් දැන්ට තියෙන තත්ත්වය තමයි ජාතික පාසල් එකක්වත් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 125න් 25කට පත්වීම් ජාතික පාසල් නම් කරලා තියෙනවා. ඉතුරු ටික නම් කළා නැහැ. මොකද ජාතික පාසලකට නම් කළාට ඒවට දෙන්න මුදල් ප්‍රතිපාදන වෙම් වෙලා නැහැ. ඒ පිළිබඳ දැන්ට සාකච්ඡා කරන් යනවා. අපි ලබන අවුරුද්දේදී මේ කටයුතු සඳහා අවතීර්ණ වෙන දැන්ට ඒ ගැන සාකච්ඡා මට්ටමින් පවතින.
වේලුකුමා මන්ත්‍රීතුමා absent. මිලන් ජයතිලක මන්ත්‍රීතුමා
අහනවා ගල් කතා නැතුව
අධ්‍යාපන මන්ත්‍රීතුමා උත්තර දෙන්න.
අය වේලුකුමා මන්ත්‍රි මිලන් ජයති ගරු මිලන් ජයති ඉන්න නෑ මිලන් ජයතිලක මන්ත්‍රීතුමා ඉන්න. ගරු මිලන් ජයතිලක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර පළවෙනි එක 2023 වර්ෂය දා අවශ්‍ය කරන පාසල් පෙළපත් සංඛ්‍යාව කොපමණද? 39,39,000 1,22,921. දෙක, එම පෙළපත් මේනුට මුද්‍රණය කරන්න දෙන්න. මෙම පෙළපොත් වලින් 45% ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා මගින්ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ 22 ඇලිරක් 0.7.7 ඉරක් 506.0.3 22.66 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය හැමනම එකමගින් අනුමැතිය ලබා දී ඇත. එම සංස්ථාවට අවශ්‍ය කඩදාසිතුළු මුද්‍රණ ද්‍රව්‍ය ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශය මගින් පියවර ගනිමින් තිබේ. දැන්ට ඒ ටෙන්ඩර් කෝල් කළා. ටෙන්ඩර් ලැබිලා දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඉතිරි පෙළපොත් පිටපත් 55% මුද්‍රණය කිරීම සඳහා විවෘත ප්‍රසම්පාදන පටිපාටි යටතේ මිල ගණන් කැඳවා ඇති අතර මුද්‍රණකරුවන් තෝරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල විසින් පත්කලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ ලැබී ඇත. ඒකේ කැබිනට් පත්‍රිකාව මම ඉදිරිපත් කළා තිනවා මේ වෙනකොට. ඊට දමන අමාත්‍ය සංදේශය ඉදිරිපත් කර ඇත. පිළිතුරු සඳහා පැහැදිලි කිරීම 2023 වර්ෂඳ අවශ්‍ය පිටපත් සංඛ්‍යාව 39 මිලියන 39.5යි. කබඩාවේ තත්ත්ව ශේෂය 350,000යි. 2023 වර්ෂයට මුද්‍රණය කරන පොත් සංඛ්‍යාව මිලියන 32.8යි. ආයන්න පාසල් නිල ඇඳුම් ලබා දීමට කටයුතු කරන්නේද? ඔව්. පිළිතුර 2023 වර්ෂය සඳහා ලබා දීම නියමිත නිල ඇඳුම් වලින් 70%. මම මේක බාර ගන්නකොට 50%යි දෙනවයි කිව්වේ කියන්නේ. මම ගිහිල්ලා කතා කරලා නැවත ඉල්ලීමක් කළා 70% දක්වා වැඩි කරගත්තා. ඒ සඳහා අපිට තහවුරු ලැබිලා තිනවා. ඒ අනුව 70%ක් මහජන චීන සමූහ ආණ්ඩුවේ පරිත්‍යාගයක් ලෙස කපා ප්‍රමිතින් අනුව නිල ඇඳුම් කපලා පැක් කරලා පැකට් හැටියට අපිට ලබා දෙන්න කටයුතු කරගෙන යනවා ඒගෑ. ඉතිරි 130 සඳහා මේ වන විට ඒ සඳහා වැය වෙන මුල් රුපියල් මිලියන 1900ක් ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ටෙන්ඩර් කැඳවීමට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා දේශීය වශයෙන් අවශ්‍යතාවෙන් 130ක්ද විදේශ වශයෙන් චීනෙන් ලැබෙන ප්‍රදානයක් ලෙස 70%ක්ද ලැබිලා 100%ම අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට ලබා ගන්න.
අරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. ගරු අමාත්‍යතුමනි, අපි විශේෂයෙන්ම ඔබතුමා වැනි දක්ෂ අමාත්‍යවරයෙක් අධ්‍යාපන අමාත්‍යාංශය බාර ගැනීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම මේ විෂය පද්ධතිය ගත්තොත් ගරු අමාත්‍යතුමනි, අපේ දරුවන්ට විෂයන් 9ක් පමණ අධ්‍යාපනය ලබා දෙන්න පෙළපොත් මුද්‍රණය වෙනවා. එතකොට මේ විෂයන්වල සමහර කාරණා පෙළපොත් සහ සමහර විෂයන් ඒකාබද්ධ කරලා ඒ දරුවන්ගේ දැන් ගත්තොත් පොත් කිලෝ ගණනාවක් කුඩා දරුවෝ ඉඳන් පොත් බෑග් එක පුරවගෙන කොන්ද කැඩෙනකන් උස්සගෙන යනවා බර. එහෙම නොවෙන්න මේ පෙළපොත්වල ප්‍රමාණය අඩු කරලා මේ අපේ අධ්‍යාපන ක්‍රමේ යම්කිසි ගුණාත්මක භාවයක් ඇති වෙන විදිහට සමහර විෂයන් පාසලේදී අපි අධ්‍යාපනය ලැබුවාට අපිට එතනින් එහාට ගියාට පස්සේ මේ දරුවන්ට ඒ පිළිබඳව ඒ දරුවන්ට අනාගතයේ පිළිබඳවට මේ දැනුම උපයෝගී කරගන්න බැරුව යනවා. ඉතින් ඒ හින්දා එවැනි විෂයන් පිළිබඳව ඔබතුමන්ගේ අවධානය යොමු කරලා ඒ පිළිබඳව වෙන වෙන මේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මේ මුද්‍රණය කරන මුදල අඩු කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදාගන්න ක්‍රමවේදයක් තියෙනවද? එහෙම වැඩපිළිවෙලකට ඔබතුමන් යොමු වෙලා තියෙනවද කියන එක පිළිබඳව දැනගන්න.
ගරු කථානායකතුමනි, මම මුලින් ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නියම ව්‍යාපෘතිය සඳහාත් අපි මුදලක් වෙන් කරලා තිනවා. අර මොඩියුල ආකෘති මුද්‍රණය කිරීම සඳහා. එතකොට ඊළඟ අවුරුද්දට ඒක සම්පූර්ණයෙන් ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මොඩියුල් ක්‍රමයට ගියන් පස්සේ විශාල පෙළපොතක් ලැබෙන්නේ නැහැ, අවශ්‍ය නැහැ. මොකද පෙළපොතේ තියෙන විෂයන් යුනිට්ස් ගන්නට කැඩිලා මාතෘකානුව සකස් වෙනකොට ඒක ඒ පොතේම අභ්‍යාසයත් කළා දරුවන්ට ඒ ටර්ම් එකෙන් ඒක ඉවර වෙනවා. ඊළඟ ටර්ම් එකට තව පොතක් එනවා. එතකොට ඒකින්ද ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ප්‍රතිසංස්කරණය හඳුන්ලා දුන්නාන් පස්සේ පෙළපොතේ බර අනිවාර්යෙන් 3/2කින් අඩු වෙනවා. දැන් තියෙන කිලෝ 9ක් නම් කිලෝ 3ට අඩු වෙනවා. එතකොට ඒ මොඩියුල වලම තමයි මොඩියුල හඳුන්වා දීමේදී අභ්‍යාස පන්ති කාමරයේදීම කරන්න අවස්ථාව දරුවන්ට ලැබෙන.
කරු කතානායකතුමනේ, මගේ ඊළඟ අතුරු ප්‍රශ්නය අපේ දොළපත්ත මන්ත්‍රීතුමා අහන.
ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා ලංකාවේ ගුරු විදුහල්පතිවරුන්ගේ විශාල පුරප්පාඩුවක් තිබෙනවා. විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු ගණනාවක් තියෙනවා ලංකාව පුරා විහිදලා. විදුහල්පතිවරුන් බඳවා ගැනීම විභාගයේ මිට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා පවතිලා නැමතවතාවක් එවැනි විදුහල්පතිවරුන් බඳවා ගැනීම විභාගයත් තිබීමේ මේ කාලය තුළ තියෙන ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මේ කියන කඩේම් ලකුණු ගත්ත ගුරුවරු සංඛ්‍යාවක් ඒ විදුහල්පති විභාගයට පෙනී සිටපු ගුරුවරු සංඛ්‍යාවක් මා සමග සාකච්ඡා කරා. ඒ අය ඇසුවේ දැන් විදුහල්පති විභාගයක් නැවත පවත්වන්නේ නැත්නම් විදුහල්පතිවරුන්ට විශාල පුරප්පාඩු ගණනාවක් තිබෙනවා නම් අඩුම තරමේ අර කඩේම් ලකුණු ගත්ත විදුහල්පතිවරුන්ගෙත් මේ පුරප්පාඩු පිරවීමේ හැකියාවක් තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මොකද මේ වෙලාවේ ප්‍රායෝගිකව සමහර විදුහල් ගණනාවක් තිබෙනවා. මේ විශාල සංඛ්‍යාවක් තියෙනවා විදුහල්පතිවරුන් නොමැතිව. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි.
ගරු කථානායකතුමනි, වැඩබලන විදුහල්පතිවරුන් ඉන්නවා 1000 2400ක් පමණ. එයාගේ ප්‍රශ්නය කාලාන්තරය තිස්සේ තිබ්බා. ඒ සඳහා අපේ හිටපු ඇමතිතුමෝ වරින් වර උත්සාහ ගත්තා. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය අනුව ඒ අයගේ එකඟතාවයත් අනුව වැඩබලන විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කළා තියෙනවා. ඒ එසේ තිබියදී විභාගයෙන් තේරිච්ච විභාග ලකුණු ගත්ත විදුහල්පතිවරුන් සමූහයකට සමුක පරීක්ෂණයේදී ලකුණු අඩුවීම නිසා එයට පත්වීම දුන්නේ නැහැ පසුගිය කාලේ. එතකොට මොකද වුනේ? ඒ අය උසාවි ගියා. උසාවි ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් දුන්නා. දැන් ඒ අතුරු තහනම් නියෝගය නිසා අර වැඩබලපු අයට එකඟ වෙච්ච විදිහට පත්වීම දෙන්න විදියකුත් නැහැ. මේ 1700 දෙන්න විදියකුත් නැහැ. 169 දෙනෙක් උසාවි ගිහිල්ලා හිටියා. ගරු මන්ත්‍රීතුමනි, මේ සියලු දෙනාම පසුගිය සතිය සිකුරාදා මං ගෙනල්ලා රෑ 7යි කාලා වෙනකන් සාකච්ඡා කළා. එක මේසෙදි මේක සම්පූර්ණ අවසන් කළා. එයා එකඟ වුණා මේ එකඟතාවයේ උඩ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් සමතේකට යන්නේ. ඒ සඳහා නීතිපතිගේ අවධානයට යොමු කළා. අර පාර්ශ්වයට පෙනී හිටපු නීතිඥ මහත්වරුන්ටත් මම පුද්ගලිකව දන්න නිසා කතා කළා. ඒ ප්‍රශ්නේ විසඳුවා. මට මාස දෙකක් කල් දෙන්න සම්පූර්ණ විසඳලා 4000කට වැඩි පිරිසකට පත්වීම් ලැබෙනවා. ඊට අමතරව අපි විභාගයේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේක අධිකරණයේ අතුරු තහනම් නියෝගයේ රිවෝක් කළාන් පස්සේ.
කොහොමදදී අලවතු වල මන්ත්‍රීතුමා පැමිණ ඉන්නවද? නැහැ නේ. කොකිලා ගුණවද නැමැතිනි?
මහානව කරුකතා නැක්තමනි.
ධීවරමත්තුමා, ධීවරමත්තුමා උත්තර දෙන්න. කොකිලා ගුණවද නැමැතිනිගේ ප්‍රශ්න.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. கேள்வி ஆனா உண்டு. ஓம், இலங்கையில் தற்போது 24 கடற்தொழில் துறைமுகங்கள் செயல்பாட்டில் உள்ளன. அவை திக்கோவிட்ட வடக்கு, திக்கோவிட்ட தெற்கு, பானாந்துர, பேருவல, அம்பலாங்குட, ஹிக்கடுவ, காலி, மிதிச, புராணவெல்ல, நெல்வெல்ல, சுதுவெல்ல, குடாவெல்ல, தங்கல்ல, களமெட்டிய, ஹம்பாந்தோட்ட, கிரிந்த, ஒளிவில், வாழச்சேன, திருவோணமல, மயிலட்டி, கெட்பிட்டி, சிலாபம், வெள்ளமங்கர, நீர்குழம்பு ஆகிய கடற்தொழில் துறைமுகங்களாகும். வரைபடம் இத்துடன் இணைக்கப்பட்டிருக்கின்றது. ஒளிவில் துறைமுகத்தை, ஒளிவில் துறைமுகத்தை கடல் தொழில் துறைமுகமாக தொடர்ந்து செயல்படுவதற்கான பணிகள் தற்போது முன்னெடுக்கப்பட்டு வருகின்றன. மேலும் பருத்தித்துறை, குறுநகர், பேசாலை ஆகிய பகுதிகளில் கடல் தொழில் துறைமுகங்களை அமைப்பதற்கான நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றோம். அதே நேரம் நாட்டில் தற்போது 15 நங்கூரமிடும் தளங்கள் செயல்பட்டு வருகின்றன. அவை தெகிவலை, வேறுவல, மரதான, காளி, காளியில் பலப்பிட்டிய, மாத்திரையில் ரெக்காவ, அப்பரத்தொட்ட, கோட்டகொட, திருவோணமல, மன்னாரில் தலமன்னார், பேசாலை, பள்ளிமுனை, யாழ்ப்பாணத்தில் குறுநகர், பாசையூர், கரையூர், புத்தளம், நீர்கொழம்பு ஆகிய பகுதிகளில் அமைய பெற்றுள்ளன. பட்டியலித்துடன் இணைக்கப்பட்டிருக்கின்றன. அத்துடன் மீன்களை கரை இறக்கம் செய்கின்ற 912 நிலையங்கள் செயல்பாட்டில் உள்ளன, பட்டியலித்துடன் இணைக்கப்பட்டுள்ளன. தற்போது அடுத்தது கேள்வி 2. ஓம், மாவெல்லையில் நங்குரமுடன் தளம் அமைப்பதற்கும், ரெக்காவ நங்குரமுடன் தளத்தை அபிவிருத்தி செய்வதற்கும் நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. அதே நேரம் கந்தர மற்றும் பலப்பட்டிய நங்குரமிடும் தளங்களை கடற்தொழில் துறைமுகங்களாக அபிவிருத்தி செய்வதற்கும் நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளன. மேலும் தேவைகளை கருத்தில் கொண்டு முன்னுரிமை அடிப்படையில் எதிர்காலத்தில் கடற்தொழில் துறைமுகங்களையும் நங்கூரமிடும் தளங்களையும் அமைப்பதற்கும் கடற்தொழில் அமைச்சு எதிர்பார்ப்பு கொண்டுள்ளது. ஆவண்ணா ஒன்று ஓம், இவ்விடயம் தொடர்பில் நிறையவே கோரிக்கைகள் இருக்கின்றன. தற்போது நாட்டில் நிலவுகின்ற பொருளாதார நெருக்கடி நிலைமைகள் காரணமாக கோரிக்கைகளை நிறைவேற்றுவதில் சில தாமதங்கள் நிலவுகின்றன. அடுத்த வருடத்தில் அரசு சார்பற்ற நிறுவனங்கள் மற்றும் உதவக்கூடிய வெளிநாடுகளின் உதவிகளை பெற்று மேற்படி கருவிகள் மற்றும் உபகரணங்களை இலவசமாகவும் மானிய அடிப்படையிலும் உரிய பயனாளிகளுக்கு வழங்குவதற்கான ஏற்பாடுகள் தொடர்பில் நடவடிக்கை எடுத்து வருகின்றோம். அதே நேரம் நாட்டின் தற்போதைய பொருளாதார பிரச்சினைகள் காரணமாக அரசின் கொள்கை தீர்மானத்தின் பிரகாரம் 2022 ஆண்டின் பயன்முண்டாம் இலக்க இறக்குமதி மற்றும் ஏற்றுமதி ஒழுங்கு ரீதிகளின் கீழ் பல பொருட்களின் இறக்குமதிகள் கட்டுப்படுத்தப்பட்டுள்ளன. கடற்தொழில் கைத்தொழிலுக்கு தேவையான சாதனங்கள் மற்றும் உபகரணங்களும் அதில் அடங்குகின்றன. இதனால் கடற்தொழில் கைத்தொழிலில் ஏற்படுகின்ற பாதிப்புகளை கருத்தில் கொண்டு நாம் மேன்மைமிகு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களுடன் கலந்துரையாடியதன் பயனாக 2022 ஆண்டின் பயனாளாம் இலக்க இறக்குமதி மற்றும் ஏற்றுமதி ஒழுங்கு விதிகளின் கீழ் கடற்தொழில் கைத்தொழிலுக்கு அத்தியாவசியமான 10 வகையிலான கருவிகள் மற்றும் உபகரணங்களை கடற்தொழில் அமைச்சின் அனுமதியின் கீழ் இறக்குமதி செய்வதற்கான அனுமதி கிடைத்துள்ளது. இரண்டாவது, இத்தகைய முறையான வேலைத்திட்டத்தை நாம் ஏற்கனவே உருவாக்கி செயல்படுத்தி வருகின்றோம். இலங்கையில் கடற்தொழிலில் ஈடுபடுகின்ற கடற்தொழில் படகுகளில் 64% படகுகள் இயந்திர படகுகளாகும். இந்த படகுகளுக்கு பிரதான எரிபொருளாக டீசல், மண்ணெண்ணெய் மற்றும் மண்ணெண்ணெய் மூலமான படகுகளின் இயந்திரங்களை உயிர்ப்பிப்பதற்கு குறிப்பிடத்தக்க அளவு பெட்ரோல் என்பன பயன்படுத்தப்பட்டு வருகின்றன. கடற்தொழில் துறைமுகங்களில் ஊடாக செயல்பட்டு வருகின்ற 6530 பல நாட்கலங்கள் IMUL மற்றும் ஒரு நாட் படகுகளுக்கென OBM அவற்றுக்கு தேவையான டீசல் எரிபொருளானது இலங்கை கடற்தொழில் துறைமுகங்கள் கூட்டு ஸ்தாபனத்தின் கீழுள்ள கடற்தொழில் துறைமுகங்களின் ஊடாகவும் கடற்தொழில் துறைமுகங்கள் இல்லாத பகுதிகளில் 19 தனியார் எரிபொருள் நிரப்பு நிலையங்கள் மூலமாகவும் வழங்கப்பட்டு வருகின்றன. நாட்டின் 27,903 படகுகள் மண்ணெண்ணெய் எரிபொருள் பயன்பாட்டில் செயல்படுத்தப்படுகின்றன.
Honorable Minister, can you please table those documents? That is too long for your coming.
Okay.
There's no way that I can get to know the answer if you table it right now.
Yes, there should be. You can collect it.
Can you please give me the answer, sir? Because if you table it, I will not be able to know what is...
All right, then you go ahead, but anyway, it will take a long time, basically. Right, you go ahead. She wants that to be done in that way. It's okay.
Thank you, sir.
இலங்கை கடற்தொழில் துறைமுகங்கள் கூட்டு ஸ்தாபனத்தின் கீழ் உள்ள கடற்தொழில் துறைமுகங்களின் ஊடாகவும் கடற்தொழில் துறைமுகங்கள் இல்லாத பகுதிகளில் 19 தனியார் எரிபொருள் நிரப்பு நிலையங்கள் மூலமாகவும் வழங்கப்பட்டு வருகின்றன. நாட்டில் 27,903 படகுகள் மண்ணெண்ணெய் எரிபொருள் பயன்பாட்டில் செயல்படுத்தப்படுகின்றன. இப்படகுகளுக்கு கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தின் மேற்பார்வையின் கீழ் முன்னுரிமை அடிப்படையில் மண்ணெண்ணெய் எரிபொருள் விநியோகம் மேற்கொள்ளப்படுகின்ற வசதிகள் கொண்ட 12 கடற்தொழில் துறைமுகங்கள் மூலமாகவும் 94 தனியார் மண்ணெண்ணெய் எரிபொருள் நிரப்பு நிலையங்கள் மூலமாகவும் நாளாந்தம் சுமார் 3,00,000 லிட்டர் மண்ணெண்ணெய் வழங்கப்பட்டு வருகின்றது. இந்த எரிபொருள் தொகையானது முழுமையான கடற்தொழில் கைத்தொழில் தேவைக்கு போதுமானதாக இல்லாவிடத்தும் இத்தொழிலை கணிசமான அளவு முன்னகர்த்தி செல்வதற்கு போதுமானதாக இருக்கின்றது. இலங்கை கடற்தொழில் துறைமுகம் கூட்டு ஸ்தாபனமும் கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களமும் கடற்தொழில் கைத்தொழிலுக்கு தேவையான அளவு எரிபொருள்களை நாளாந்த அடிப்படையில் இலங்கை பெட்ரோலிய கூட்டு ஸ்தாபனத்திடம் கோரி வருகின்ற நிலையில் நடைமுறையில் இருக்கின்ற எரிபொருள் கையிருப்பின் அடிப்படையில் இலங்கை பெட்ரோலிய கூட்டுஸ்தாபனம் நாளாந்தம் இயன்றளவு எரிபொருள் வழங்கி வருகின்றது. மேலும் தனியார் துறை மூலமாகவும் கடற்தொழிலாளர்களுக்கு தேவையான எரிபொருள்களை இறக்குமதி செய்து போதிய அளவிலாவது தொடர்ச்சியாக வழங்குவதற்கான முயற்சிகளையும் நாம் மேற்கொண்டு வருகின்றோம். மூன்றாவது ஓ நாட்டின் கடற்தொழில் கூட்டுறவு சங்கங்கள் இயங்கி வருகின்றன. அவை கூட்டுறவு திணைக்களத்தின் மூலமாக நிர்வகிக்கப்பட்டு வருகின்றன. அந்த சங்கங்களின் கூட்டங்களில் எமது கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்கள அதிகாரிகள் கலந்து கொள்ளுகின்ற போதிலும் போதிய பங்களிப்பினை வழங்க முடியாதிருப்பதாக அறிவிக்கப்படுகின்றது. இந்த நிலையில் 2010 உருவாக்கப்பட்ட கிராமிய கடற்தொழிலாளர் சங்கமானது தற்போது 1469 கிளைகளை கொண்டிருக்கின்றன. மேலும் சுயாதீன ரீதியிலான கடற்தொழிலாளர் சங்கங்களும் அரசியல் கட்சிகள் சார்ந்த மறைமுகமான சங்கங்களும் செயல்பட்டு வருகின்றன. தற்போதைய நிலையில் கிராமிய கடற்தொழிலாளர் சங்கங்கள் மட்டுமே கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தில் பதவியில் இருக்கின்றன. எமது அமைச்சர் தற்போது ஏனைய அனைத்து கடற்தொழிலாளர் சங்கங்களுடனும் கலந்துரையாடி வருகின்றது. அனைத்து கடற்தொழிலாளர் சங்கங்களையும் ஒருங்கமைத்து அவற்றை வலுப்படுத்துவதும் அவை அனைத்தையும் கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தில் பதிவு செய்வது எமது அமைச்சின் நோக்கமாகும். இவ்விடயம் தொடர்பில் கௌரவ வர்த்தக அமைச்சர் அவர்களுடனும் கலந்துரையாட உள்ளேன். கூடிய விரைவில் இத்திட்டத்தை நிறைவு செய்ய முடியும் என நம்புகின்றேன். ஏற்புடையதன்று.
බොහොම ස්තුතියි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු එමෙතුමා මීගමුව ප්‍රදේශයේ විශාල මත්ස්‍ය ව්‍යාපාරයේ විදෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිසට මේ වෙනකොට තියෙන ගැටලුව තමයි ඇත්තටම සංවර්ධනය විය යුතු දීවර වරායක් හැටියට මම මීගමුව අඳුරගෙන තියෙනවා. මේක ක්‍රියාත්මක වීමට පටන් ගත්තත් අතරමඟ නතර වෙලා තියෙන මේක කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඔබතුමා කටයුතු කරනවාද? ඒ වගේම මේ දීවර වරාය හරහා තමයි විශාල වශයෙන් කරවල මේ රට ලබා දෙන්න කටයුතු කරන්නේ. එතකොට අද වෙනකොට ඉන්ධන මිල වැඩිවීමත් එක්කලා මේ අයට ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. ආනයන බදු මත තියෙන බලපෑම නිසා මම හිතනවා මේක අපි බදු සංශෝධනයකට යන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ගරු ඇමතුමා එන්නේ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා.
முதலாவது கேள்வி, அதாவது இந்த நீர்க்குளம்பு துறைமுகத்தை பற்றி குறிப்பிட்டிருந்தீர்கள். இந்த வருட நிதி பற்றாக்குறை காரணமாக அடுத்த வருட ஆரம்பத்தில் நாங்கள் அதை முழு முயற்சி எடுத்து அதை இயக்க நிலைமைக்கு கொண்டு வருவோம். இரண்டாவது, வரி விதிப்பு சம்பந்தமான கலந்துரையாடல்கள் அமைச்சரவை மட்டத்தில் நடந்து கொண்டிருக்கின்றன. அதற்கும் விரைவில் தீர்வு காணப்படும்.
ඇමතුමා මං හිතන්නේ ලංකාවේ තියෙන වරායන් අතරින් මීගමුව වරාය විශාල දායකත්වයක් දෙනවා මේ රටේ මත්ස්‍යයන්ගේ වගේම ඒ වගේම කරවල නිෂ්පාදනයටත්. ඒ නිසා කඩිනමින් ලබන වසරේ අපිට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා දෙන්න කෙනෙක් ඉල්ලා සිටිනවා. ඒ වගේම භූමිතෙල් පාවිච්චි කරමින් දෛනිකව මුහුදයන් ප්‍රපාණයේ විශාල පිරිසක් ඉන්නවා. මේ අයට යම් සහනයක් ලබා දෙන්න ඔබතුමා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවද? ඒ වැඩපිළිවෙළ මොකක්ද කියලා දැනුවත් කරන්න පුළුවන්ද?
அதாவது இந்த வருடத்துக்கான வரவு செலவு திட்ட மீளாய்வில் ஜனாதிபதி அவர்கள் 5,000 மில்லியன் ரூபாய் ஒதுக்கியிருப்பதாக தன்னுடைய கொள்கை பிரகடனத்தை வெளிப்படுத்தி இருக்கின்றார். ஆனபடியினால் அந்த 5,000 ரூபாய் மில்லியனில் நாங்கள் மீண்டும் ஒரு கலந்துரையாடலுக்கு ஊடாக நாங்கள் அதை பெற்றுத்தருவோம்.
தேங்க்யூ. வசந்தியாப்ப பண்டாரம் எத்துமா
அஹன கதாநகதிபுரி.
யெஸ்
ஒரு கதாநாயகத்துவனி மகே மித்ர டாக்டர் தேவானந்த மெத்துவாகே பிரச்சனை தாம உத்தரவு வரணும். தம் மேல கூட மினிசு 18 கியா எதோட்ட மே சம்பந்தவ தீந்துவாக் நத்தினம் கிசிம தவசக மே பிரச்சன பணஹா மே அத தீன ஹவச ஹத்தர வெனக்கொட்ட இவர கரன்ன ஹம்பேனே நெஹ. එතකොට මේක ප්‍රයෝජනයක් නැති වැඩක් වෙනවා. ඉතින් ඒ නිසා තවත් කාලයක් මම ගන්න සූදානම් නැහැ. මේ ගැන ඔබගේ අවධානය යොමු කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. 17ක් 30 තවත් මිනිත්තු 1ක් යයි මම හිතනවා.
ඔව් කාලිංග
මේ ගරු ඇමතුමා දැන් ඇත්තටම ඔබතුමාලා ඉන්ධන මිල ලාම්පු තෙල් මිල වැඩි කරා 250කින් හැබැයි තාමත් ලාම්පු තෙල් 340ටවත් මේ ගමුවේ ජනතාවට ගන්න විදිහක් නැහැ. ඉතින් වැඩි මිදල මිලටත් ලාම්පු තෙල් එන්නේ නැහැ. මේකට යම් කිසි වැඩපිළිවෙලක් තියනවද කියලා පොඩ්ඩක් අහන්න කැමති ගරු ඇමතුමා.
இதுல எங்களுடைய கையிருப்பில் இருக்கின்ற அளவில் தான் நாங்கள் அதை பயந்தளிக்கக்கூடிய மாதிரி இருக்கின்றோம். ஏற்கனவே துறை சார்ந்த அமைச்சரோடு நான் கலந்துரையாடி இருக்கின்றேன். தனியாருக்கு ஊடாகவும் இதை விரைவில் இறக்குமதி செய்து போதிய அளவு கிடைக்க வைப்போம். தேவையான அளவு கிடைக்கும்.
தேங்க்யூ. வசந்தியா பண்டாரம்
கதாநாயகத்துமணி பிரசியான
ප්‍රවාහන මෙතුමා
ගරු කතානායකතුමනි මම මේ කාල කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඉතා කෙටියෙන් අදාළ ප්‍රශ්නයේ විතරක් හැවුවොත් මම විස්තර ටික එතුමාට ලබා දෙන්න ලිපිගොනුවක් ලෙස සකස් කරලා තිබෙනවා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ නවීකරණය අද වැඩ කටයුතු අවසන් කරන්න දිනය ප්‍රසම්පාදන සැලැස්මට අනුව 2026 ජුනි මාස 30 අවසන් කරන්න නියමිතයි. ඇමරිකානු ඩොලර් මිලියන 64 නැත. අදාළ නොවේ. ඔව්. ඇමරිකානු ඩොලර් මිලියන 252. පරිසර වාර්තාව සැකසීමෙන් පවතී. පරිසර වාර්තාවට ලැබුණ පසු ඉදිරිපත් කෙරෙන්නේ. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි අපි හොඳටම දන්න කාරණාවක් තමයි ඇත්තටම මේක අතිශය වැදගත් මේ ගුඩ්ෂෙඩ් බහුමාධ්‍ය බස් නැවතුම්පළ පිළිබඳව කාරණාව. ඇත්තටම මේ අවශ්‍යතාවයේ 2013 ඉඳලා පැන නැගුණු අද වෙනකොට ස්ථාන ප්‍රධාන වශයෙන් පහක ස්ථානගත කරලා තිබෙනවා. ඒ කියන්නේ පැරණි ලයිබ්‍රිය ළඟ, ඒ වගේම උරුලෝස් කණුව ළඟ, කච්චේරි ළඟ සහ බෝගම්බර පිටණිය අසල, ඒ වගේම තැපැල් හල අසල වශයෙන් ස්ථාන ගණනාවක මහනුවර බස් නැවතුම්පළ පිළිබඳව කාරණාවත් එක්ක, ඒ කියන්නේ ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ නවීකරණය කරන්න සිද්ධ වෙලා තිබෙන නිසා ඒ පිළිබඳව විවිධ ස්ථාන්වලට යොමු කරලා තිබෙනවා. මේ ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ පිළිබඳ කාරණාවදී ඔබතුමා ඊයේ දවසේ සංචාරය කිරීම පිළිබඳව ප්‍රථමයෙන්ම ඔබතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. එත් වශයෙන්ම දුම්රිය පොළ පිළිබඳවත් ඔබතුමාගේ නිරීක්ෂණ චාරිකාවේදී අවස්ථාවක් කරගෙන තිබුණා. ඒ පිළිබඳව ඔබතුමාට ඇත්තම ස්තුතිවන්ත වෙනවා. මම ඔබතුමාට කියන්නේ ඇත්තම මහනුවර මාර්ග තදබදේ ඉතාම දැවෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය. ඔබතුමා දන්නවා ඔබතුමා දකින්නත් ඇති ස්ථාන ගණනාවක මේ මාර්ග ඉදිකිරීම සහ නාගරික සංවර්ධන අධිකාරී ඉදිකිරීම විශේෂයෙන්ම නතර කරලා තිබෙනවා. මේ බස් නැවතුම්පළ පිළිබඳව ඔබතුමා ඊයේ නිරීක්ෂණ චාරිකාවෙන් පස්සේ අපට කියන්න බලන්න මේක ඇත්ත වශයෙන්ම වැඩ ආරම්භ කරන සහ ඒ වැඩ ආරම්භ කිරීමට මේ අයවැය යටතේ ලැබිලා තියෙන මුදල් ප්‍රතිපාදන ඔබතුමාට සෑහෙනවද කියන එක මට දැනගන්න ඕනේ. පළවෙනි අතුරු
ප්‍රශ්නේ මේ රජයේ මුදල් ප්‍රතිපාදන වලින් නෙමෙයි ලෝක බැංකුව ආධාර වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කරන්නේ. අවුරුදු 3ක් නතර වෙලා තියෙනවා. මම ඊයේ දිනේ ගිහිල්ලා වෙලා අදාළ ලේකම්තුමයි නිලධාරීන් සියලු දෙනා සමග සාකච්ඡා කළා. මේ සතිය තුළදී අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීම කරනවා ආරම්භ කරනවා. අවුරුදු 3ක් ගත වෙන්න ඉස්සෙල්ලා නිමකන්නේ.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය තමයි ඇත්තටම ගරු කතානායකතුමනි මහනුවර දිස්ත්‍රික්කයේ අපේ බලාපොරොත්තු වෙන්නේ සමබර සංවර්ධනයක් වෙනුවෙන් මේ සීමිත ඉඩකඩ යටතේ කටයුතු කරයි කියලා. අපි ඉතාමත්ම සන්තෝෂයට පත් වෙනවා නාවලපිටිය ජයතිරික ක්‍රීඩා පිටිය ඉදිකිරීමට සහ ඒ පිළිබඳව ගත්ත තීන්දුව, ඒ පිළිබඳව දියුණු කරන්න ගත්ත උත්සාහය, ඒ වගේම නාවලපිටිය ගම්පල ප්‍රදේශයේ සාෆ් ගම්මානය පෞගේ කාලේ ඉදිකිරීම පිළිබඳව, ඒ වගේම ඇත්ගාල ඒ ප්‍රදේශයේ තියෙන රාජකීය පාසල සහ ඒවා දියුණු වීම පිළිබඳව, ඒ වගේම අම්බුලුවාව ජෛව විවිධත්ව ඒකකය පිළිබඳව, ඒ වගේම තමයි ගම්පල අධිකරණ සංකීර්ණය අලුතෙන් ආරම්භ කරපු මම කියන්නේ කතානායකතුමනි දැන් මේ පැත්ගේ සාමාන්‍යයෙන් සංවර්ධන කටයුතු සිද්ධ වෙනකොට මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු පළාත්වල මම ඔබතුමාට එක උදාහරණයක් ගන්නේ මහපාරවල් මහමාර්ග නෙවෙයි වාරි මාර්ග කියලා නම් කරොත් හරි. ඒ කියන්නේ මේ එක පැත්තක දැන් අපි ගත්තොත් අම්බුලුවාව කන්ද උඩට පාර කාපට් කරනවා. හැබැයි ඒ අම්බුලුවාව කන්ද උඩට කිසිම නේවාසික කලාපයක් ඇත්තේ නැහැ. නමුත් මම කියන්නේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අලදෙනියේ ඉඳලා මේ පොල්ගහමුර දක්වා යන මාර්ගය කිරිබත් කුමරේ ඉඳලා යන ඒ මුරුතලාව හරහා ඒ අලදෙනියට යන මාර්ගය ඊළඟට මේ වගේ තාම තදබදයක් තියෙන මාර්ගවල මේවා අලිබහින වලවල් තියෙන තත්ත්වයක් තියෙන්නේ මම කියන්නේ ඔබතුමාගෙන් අර ඔය එක පැත්තකට විතරක් අවධානය යොමු කිරීමෙන් මේ සමබරතාවය බිඳනව නේද මම කියන්නේ ඔය කලාපේ දියුණු කරන වගේම මේ මාර්ග පද්ධතිය ඉදිකිරීම පිළිබඳවත් ඔබතුමා අවධානය යොමු කරන්න මේකට මට ඔබතුමා උත්තරයක් දෙන්න විශේෂයෙන්ම ඉතාම තදබදයක් තිබෙන කුරුණෑගලත් නුවරත් යාකරන එක මං මාවතත් තමයි අලදෙනිය මේ පොල්ගහමුල මාර්ගය මේ සම්බන්ධ ඔබතුමාට අයවැයෙන් මුදලක් වෙන් වෙලා තියෙනවද ඔබතුමා එක වැඩේ පටන් ගන්නවද
ඔබතුමාගේ මේ ප්‍රශ්න ඒ පළාතේ සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කරලා අපිට ඉදිරිපත් කළොත් අපි ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා ප්‍රමුඛතාවය ලබා දෙන්න කටයුතු කරනවා ඊට අතිරේකව තිබෙන ගැටලු පිළිබඳ ඕනෑම බදාදා දිනයක මගේ කාර්යාලයට ඒ ප්‍රශ්න ටිකක් තරම් එන්න මේ ස්වභාවික කාලය ගත කරන්න නැතුව මම ඒ සඳහා ඔබතුමත්
සමග
වැඩියත් වෙලා කටයුතු කරනවා
නලින් බණ්ඩාර ජය මහමැතිතුමා ඇබ්සන්ට් තිස්සත් නායක මැතිතුමා ඇබ්සන්ට් තිස්ස කුට්ටියාරච්චි මැතිතුමා ඇබ්සන්ට්
කරන්න බෑ ස්ථාවර නියෝග අනුව ගරු මන්ත්‍රීතුමා පැමිණලා නැහැ මට දිග වෙලාවක් මේ අමාත්‍යාංශයේ සියලු කටයුතු නතර කළා මෙතන අයිබෝධ වෙනකන්
ඉන්නවා ධර්මසේන මැතිතුමා
මම අහනවා ගරු කතා නායකතුමනි
මෙතන ප්‍රශ්නයක් ජනමාධ්‍ය මැතිතුමාගෙන් ධර්මසේන මැතිතුමා
11 ප්‍රශ්නෙද
දහතුන්වෙනි
ප්‍රශ්නය සීමා සහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සභාංගම ලේකව් සායතනය ස්ථාපිත කර ඇති ඉඩමහා එම ගොඩනැගිල්ල වෙනත් ව්‍යාපෘතියක් සඳහා පැවරීමට තීරණය කර තිබේද කෙසේ සේත්ම නැත එසේ නම් ඒ තීරණය ඒ සඳහා ආයතන ඉදිරි පැවැත්මට බලපාන ආකාරය කවරේද කිසිදු ආකාරයකට බලපන්නේ නැත අදාළ නොවේ
නායකතුමනි මගේ අතුරු ප්‍රශ්නය තමින්ද ගරු තමින්ද විජේසිරි මන්ත්‍රීතුමා අහනවා
තරමතුමා ඇත්තටම මේ ප්‍රශ්නේ නැගුවේ ගරු කථානායකතුමනි ඔබතුමාගේ දැන් පිළිතුර තුළ මේක සභාගත වෙනවා මේක නැහැ කියලා නමුත් ගරු ඇමතුමා විවිධ දේශපාලන පක්ෂ සහ කඳවුරන් මේ සෙලින්දෙවා වැඩපිළිවෙල හරහා විශේෂයෙන්ම පෞගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේදී රටේ වැදගත් මරමස්ථාන ගණනාවක් විදේශීකරණය සඳහා සූදානම් වීම සඳහා මේ සැලසුමක් ඇඳුවා. ඒ භූසැලැස්මේ එක් ස්ථානයක් හැටියට තමයි විවිධාකාරයේ මේ කතාබාට ලක්ුණේ මේ ස්ථානයත් පෞරාණික වටිනාකමක් තියෙන ස්ථානය දෙනවයි කියන කාරණය. එතකොට අපි අහන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා නැහැ කිව්වට සමාජය තුළ මහා දැවැන්ත කතිකාවක් තිබෙනවා. ඒ හරහා මේ යෝජනා වෙන්නේ ගරු ඇමතුමනි විශේෂයෙන්ම අපේ රටේ තිබෙන මේ මරමස්ථාන අපි සංවර්ධනය කරලා ලෝකෙට විවෘත කරන්න ඕනේ. නමුත් අපි කරන්නේ සාමාන්‍යයෙන් විදේශික රටවලට මේවා විකුණලා ඔවුන්ට මේ වාගේ අයිති ලබා දීම සඳහා කටයුතු කරනවා. මම සතුටු වෙනවා ඔබතුමා මෙවැනි කටයුත්තක් කරන්නේ නැහැ කියන කාරණේ. හැබැයි මේවා පමණක් නෙමෙයි. මෙතන විතරක් නෙමෙයි. තවත් මේ අපේ රටට වටිනා කියන සම්පත් ගණනාවක් සෙවෙන්දියා කියන මේ ව්‍යාපාරයේ හරහා දෙන්න සූදානම්ක හිටියා. එවැනි ආයතන ටිකක් දීම සඳහා යම් මේක නම් දෙන්නේ නැහැ කියනවා. අනිත් ආයතන ටික දීමට සූදානම් තියෙනවාද? ඒක අයින් වෙලා තියෙනවාද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටදී කියලා දැනගන්න ආසයි.
අපි ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ රාජ්‍ය ආණ්ඩු කාල යුගයේදීවත් වර්තමාන රජයේ තුලදීවත් මේ පත්තර මහගෙදර ලෙස සැලකෙන ලේකව් සායතනය රජයට පවර ගැනීමෙන් පසු කිසිම පුද්ගලීකරණය කරන්න හෝ විදේශිකයන්ට විකිණීමට කිසිම සැලැස්මක් තිබුණේ නැහැ. එතන ඉදිරිපිට තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් හා දේපළ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා යෝජනා කරලා තිබෙනවා. ඒක නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යයක්. ඩියා විජේවර්ධන මැතිතුමා මේ ඉඩම බද්දට අරන් තියෙන්නේ 99 අවුරුද්දකට. එන 99 අවුරුදු කාල පරිච්ඡේදයේ ඉවර වෙනවා. ඒ නිසා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් 99 අවුරුදු බදු කාල සීමාව ඉවර වෙච්චාම ඉඩම සම්පූර්ණ අයිතිය ලේක් හවුස් සමාගමට ලබා දෙන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් ලේක් හවුස් ආයතනයේ වත්කම වටිනාකම තවදුරටත් වැඩි වෙනවා.
බොහොම ස්තුතියි. නයන්ත දිසානායක මැතිතුමා.
මේක අපි දන්නවා බණ්ඩාරනායක පරම්පරාවෙන් වික්‍රමසිංහ පරම්පරාව ගත්තයි කියන චෝදනාව තමයි තියෙන්නේ. ඒතකොට අද වික්‍රමසිංහ පරම්පරාවට අයිති ඒ දීපලක් මේ කියන කාරණා හරහා නැහැ කිව්වට අපිට පෙනී යනවා නැවත එය 99 බදුව වශයෙන් නෙමෙයි පෞද්ගලිකකරණය කර හරහා විවිධ වූ උපක්‍රමශීලීව තමන්ගේ සතුකර ගැනීම කියන කාරණයක් ගරු යමුතුමනි. ඒක සත්‍යද අසත්‍යද කියන කාරණය පිළිබඳව ඔබතුමා තමයි කියන්නේ. නමුත් මෙවැනි අනාවරණයක් තිබෙනවා. දැන් මේ 99 බද්ද අයමුණාම නැවත මේක රජයට අයිති වෙනවා. එසේ නොවි මේක පෞද්ගලික අයිතියක් සඳහා ලබා දීම සඳහා යම් උත්සාහයක නිරත වෙන බව තමන්ගේ දුර කාලයේ දරන කාලය තුළ මේක අපි දන්න ඉතිහාසෙත් එහෙමයි. දුර කාලයේ දරනා වූ සමහර කඳවුරන් තමන්ට අයිති විදිහට ගත්තා. ඉතින් එවැනි වැඩපිළිවෙළක් තිබෙනවා කියන අලාවරණ එක ඇත්තද බුද්ධද්ද කියලා
කියන්නේ. බොහොම ස්තුතියි.
හා මේ උත්තරීතර සභාව තුළ විවිධ හිතලු නිර්මාණය කිරීම සාධාරණ නැහැ ගරු කතානායකතුමනි. දැන් යම්කිසි මියගිය තැනැත්තෙක් 99 අවුරුදු කාල පරිච්ඡේදයට ඉඩමක් අරන් තියනවා නම් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක්. එතකොට ඒ 99 කාල පරිච්ඡේදය ඉවර වුණොත් ඒක මට අයිති වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව. අපේ දුම්රිය දෙපාර්තමේන්තුව බාර අමාත්‍යවරයා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති වෙනවා. එතකොට ලේක් හවුස් එක දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති වුණොත් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අපි කියලා තියෙන්නේ. එතකොට ඒක හොඳයි දුම්රිය දෙපාර්තමේන්තුවට ඊට පස්සේ ලේක් හවුස් එක කළමනාකරණය කරන්න වෙන්නේ. බිම 99 බදු කාලයේ අවසන් වෙච්චාම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගත්ත ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවට එන්නේ. ඒ වෙනුවට අපි කියලා තියෙනවා ඒක මේ ඩී.ආර්. විජේවර්ධන මහත්මයා හදපු ලේක් හවුස් එකේම අයිති කරලා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක පුද්ගලීකරණයක් නෙමෙයි. ඒක නිරවුල් කිරීමක් නැත්නම් බදු කාල පරිච්ඡේදය ඉවරුනාට පස්සේ නැවත ඒ අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඒ ඉතින් අපි කැමති නැහැ ලේක් හවුස් එක දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති කරගන්න. ලේක් හවුස් එකටම දෙන්න තමයි අපි අදහස් කරන්නේ.
බොහොම ස්තුතියි මහන්ති සානායක මැතිතුමා. ඇබ්සන්ට්ද? ඇබ්සන්ට්. ඔව් දලුවත්මන් තමයි.
ගරු මැතිතුමා, ඔබතුමා දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ ඩිපෝති කියනවා කොළඹ මීටර මුල්ල කැෂ්බෑව තලංගම අවිස්සාවෙල්ල වගේ ප්‍රදේශවල. දැන් බස්
ඒක මෙතන මේ ප්‍රශ්න දාන්න නෑ නේ මන්ති තුමා.
ඔබතුමා ඒ very important question sir.
You are taking too much time for that. Rohini Kumar Vijayaratna Metiniya.
මම අහනවා ගරු
සම්පාදන ඇමතුමා. ඔව් ප්‍රවාහන ඇමතුමා.
කොළඹ දිස්ත්‍රික්කයේ ඒ ප්‍රවාහනේ හෝ බස් හෝ වෙන දුම්රිය හෝ තියෙන ඕනෙම ප්‍රශ්නයක් තියෙනවා. මම බදාදා දිනේම මේ පාර්ලිමේන්තුවේ ගත කරනවා. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රශ්න සඳහා මේ සභාවේ කාලය ඉතුරු කළා. එනවනම් ඒක මම ඉස්සර කරලා දෙන්න
හොඳ වෙනවා. වැඩ පිළිවිලක්.